සමන්තා චක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේන සුගතින් යන්ති සීලේන භෝග සම්පදා සීලේන නිබ්බුතින් යන්ති తස්මා සීලං විසෝධයේති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි අප දැන් හැම දිනම සූදානම් වන්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කිරීමට. ඉතින් අද දවසේදී විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිදුවන්නේ ධනුෂ්ක ජයසූරිය මහත්මාගේ ආරාධනාවෙන්. විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ ඇතුළු අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා, ඒ වගේම තමන්ගේ බිරිඳ වන ගයාත්‍රී ගුණවර්ධන ගේ මෙතනියගේ ආදරණීය පියතුමාණන් වන මීට වසර 6කට පෙර මිය පරලොව යන්ට යෙදුණු ෂර්ලි ඇල්ෆ්‍රඩ් ගුණවර්ධන මහත්මයාට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම රයිලි අමාෂා සහ මිනුදි දියණියන් තිදෙනාටත් සෙනුත් පුතුණුවන්ටත් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ලැබේවා කියන අදහසත්, සියලුම පවුලේ 6 ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් නිර්වාණ ගාමිනී කුසලයක් වේවා කියන ප්‍රාර්ථනාවත් මුදුන් පමුණවාගෙන. ඉතින් විශේෂයෙන්ම මිය පරලොව යන්ට යෙදුණු ෂර්ලි ඇල්ෆ්‍රඩ් ගුණවර්ධන මහත්මයා මේ පින විශේෂයෙන් සාදුහු සාදුහු කියා අනුමෝදම් විත්වා. අනුමෝදම් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදේවා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබාවා කියන හිතත් ඇති කරගෙන ධනුෂ්ක ජයසූරිය මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටමත් සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් උදා වේවා, ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම නිර්වාණ ගාමිනී කුසලයක් වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වත්නි, මම මාතෘකාව වශයෙන් තැබුවේ සාමාන්‍යයෙන් අපේ තේරවාද සම්ප්‍රදාය තුළ කියවෙන ගාථා නැත්නම් පාලි පාඨයක්. එකෙන් කියවෙන්නේ සීලේන සුගතින් යන්ති, සත්වයා සීලේ හේතු කරගෙන නැත්නම් සීලේ කරණ කොටගෙන සීලේ හේතු කරගෙන එහෙමත් නැත්නම් සුගතියට යනවා. සීලේන භෝග සම්පදා, සංසාරයේදී මේ ජීවිතයේ සහ සංසාරයේදී සීලය හේතු කරගෙන ධනවත් භාවයේ භෝග සම්පත්තිය ලබනවා. සීලේන නිබ්බුතින් යන්ති, අසංකත ධාතු නිර්වාණයට පත් වෙනවා. తස්මා සීලං විසෝධයේ, ඒ නිසා ඥානවන්තයා විසින් සීලය හොඳින් පිරිසුදුව ආරක්ෂා කළ යුතුයි, තමන්ගේ සීලය නිවැරදි කරගත යුතුයි, සීලය තුළින් තමන්ගේ කය වචනේ දෙක පිරිසුදු කරගත යුතුයි කියන එක ඒක කියවෙන්නේ. දැන් තේරුම් ගන්නට ඕනේ මොකද්ද මේ සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ පින්වතුනි අපේ සිත කය දෙක මනාකොට නිවැරදි කොට තබන ධර්මය. දැන් උදාහරණයකට සමාධියක් තියෙනවා, අපේ සිත සමව අරමුණෙහි පිහිටවන බවක්. ඒ නිසා තමයි අපේ සිත පින්වතුනි නානා අරමුණු වලට යන්නේ නැතුව එක අරමුණක බොහෝ වේලා පවත්වන්නට පුළුවන්. ඒක සම්මා ආදීයනේ කියලා. සම්මා සමංච ආදීයතිති සමාධි. චිත්තය මනාකොට අරමුණෙහි පිහිටවන නිසා සමාධිය කියලා කියනවා. ඒ වගේම මේ සීලයේ තියෙනවා පින්වතුනි සිත මනාකොට පිහිටවන බවක්. ඒ කවරකද? අපේ දැන් සමාධියෙන් කරන මනාකොට පිහිටවීම තමයි සිත වික්ෂේපයට, උද්දච්චයට, විචිකිච්ඡාවට, කුක්කුච්ඡයට, කාමච්ඡන්දයට බර වුණොත්, අකුසල් වලට බර වුණොත්, නානා අරමුණු වලට සිත ඇදගෙන යනවා. සිත පනිනවා. ඒ අරමුණු ගැන හිතනවා, කල්පනා කරනවා, වෙහෙස් වෙනවා. ඒවා ගැන හිත හිත අපින් විසින් වරි වෙනවා. නැත්නම් ඒවා ප්‍රාර්ථනා කරනවා. හිතේ සැනසීම නැති වෙනවා. මේ අකුසල බලවේග ටික, අකුසල ගති ස්වභාව ටික දුරු කරලා, අකුසල ගති ස්වභාව ටික හිතෙන් බැහැර කරලා, හිත මනාකොට අරමුණක පිහිටවන ගතිය තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය ඇති කල්හි සිත අර අකුසල ධර්ම වලින් එහෙට මෙහෙට අදින්නේ නැහැ. සිත මනාකොට අරමුණක බොහෝ වේලා පිහිටවලා තියන්නට පුළුවන් වෙනවා. ඒක තමයි සිතෙන් සමාධියෙන් කරන සමනය. ඒතර අකුසල වේකටික යටපත් වෙලා අපේ සිතට අනවශ්‍ය සිතිවිලි එන්නේ නැතුව, විතර්ක එන්නේ නැතුව බොහෝ වේලාවක් එකම අරමුණක පහසුවෙන් පවත්වන්නට පුළුවන් වෙනවා. ඒ වගේ තමයි පින්වතුනි අපේ කය වචනේ දෙකේ තියෙන නොසන්සුන්කම කියලා එකක්. ඒ තමයි ප්‍රාණඝාත, අදින්නාදාන, කාම මිච්ඡාචාර, මුසාවාද, පිසුනා වාචා ආදී වූ අනුන්ටත් තමන්ටත් හානි කර වූ ක්‍රියාකාරකම් වල සමහර වෙලාවලට යෙදෙන්නට අපිට සිත් පහළ වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. මොකද අකුසලයේ විසින් එක එක පැත්තට අපේ සිත අදින නිසා. මේ ගති ස්වභාව ටික වළක්වලා සිත මනාකොට නිවැරදි පාරක, නිවැරදි ක්‍රියාකාරකම් වල පවත්වන බලය, පවත්වන ගතියට කියනවා සීලය කියලා. සීලය සමාදන් වෙලා ඉන්නකොට, සීලයක් සමාදන් වුණාට පස්සේ අපේ සිතට අකුසල සිතිවිලි නැග ආවත් අපි ඒවා ක්‍රියාත්මක කරලා කයෙන් වචනෙන් හානි කර දේවල්, තමන්ට සහ අනුන්ට හානි කර දේවල් සිද්ධ කරගන්නේ නැහැ. එතකොට මේ සිතෙහි යම් කිසි සමභාවයක්, සමනයකටපත් වූ බවක් ඇති වෙනවා. දැන් උදාහරණයකට අපි කිව්වොත් කුඩා කාලේ ළමයෙක් දඟලනවා. එක තැනක ඉන්නට අමාරුයි. හැබැයි වැඩි වියටපත් වෙනකොට, වැඩිහිටි බවට එනකොට ඔහුට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් තැම්පත්ව වැඩ කටයුත්තක් කරන්න. යම් කිසි නිවසකට ගියාම තැම්පත්ව ඉන්න, පොදු තැනකට ගියාම වගකීමකින් හැසිරෙන්න අපිට පුළුවන් වෙනවා. අපිට ඒ කන්ට්‍රෝල් එක, එහෙම නැත්නම් ඒ වසඟය අපේ හිතට ලැබෙනවා. නමුත් කුඩා ළමයාට එහෙම නැහැ. එයා එක එක දේවල්, නානා ප්‍රකාර දේවල් කරනවා. ගැළපෙන දේවල්, නොගැළපෙන දේවල් සියල්ල ඔහු සිද්ධ කරනවා. මේ තමයි කුඩා ළමයාගේ හැටි. නමුත් වැඩි වයසට යනකොට ඒ ගති ස්වභාව ටික දුර වෙලා අපි අදාළ ගැළපෙන දේ විතරක් කරන්න සමර්ථ වෙනවා. මේ පරිණතකමේ ස්වභාවය. ඒ වගේ තමයි පින්වතුනි සීලය කියන්නේ එක්තරා පරිණතකමක්. සීලය සමාදන් නොවී ඉන්න කෙනා සමාජ සම්මතයෙන් හොඳට හැසිරෙනවා වෙන්නට පුළුවන්. නමුත් වෙන සතෙක් තමන්ට හානි කරනවා කියලා දැනෙනකොටම යාව ඝාතනය කරනවා, විනාශ කරනවා. තමන්ගේ ආරක්ෂාව පිණිස වෙන කෙනෙක් විනාශ කරනවා. තමන්ගේ සැපේ පිණිස වෙන කෙනෙක්ගේ දෙයක් කඩාවඩා ගන්නවා. තමන්ගේ විනෝදේ වින්දනයේ පිණිස නොගැලපෙන කාමසේවණයකට යොමු වෙනවා. ඒ වගේම සමහර ලාවට තමන්ගේ ප්‍රයෝජනයේ පිණිස, තමන්ගේ හිතවත් අයගේ ප්‍රයෝජනයේ පිණිස අනුන්ට කරදර කිරීමට මුසාවාද කියනවා. සුරාපානය කරනවා, පිසුනා වාච, පරුසා වාච කරන, තමන්ට එන වේදේ ద్వේසේ දරා ගන්න බැළු ඔය පිට කරනවා. මේ වගේ පින්වතුනි අර කුඩා ළමයාට එක තැනක තැම්පත්ව ඉන්න බෑ. එයා එක එක දේවල් භයානක, ගැළපෙන නොගැළපෙන හැම දෙයක්ම කරනවා වගේ සීලේ නැමැති දේ නැති කෙනා විටක උදව්ත් කරනවා, හොඳ දේවලුත් කරනවා, නොගැළපෙන දේත් ඔහු අතින් සිද්ධ වෙනවා. එතකොට මෙතන තියෙන අසංවරකම, කුඩා ළමයිගේ අසංවරකම වගේ අර වගේ හොඳ නරක තෝරා බේරා ගන්න බැරුව හොඳ නරක දෙකම මාරුවෙන් මාරුට සිද්ධ කරන කෙනා තුළත් එක්තරා අසංවර බවක් තියෙනවා. ඒ සිතෙහි තියෙන අසංවර බව දුරු කරලා අපිට ගැළපෙන ක්‍රියාකාරකම් වල පමණක් අපව යොදවන, නොගැළපෙන ක්‍රියාකාරකම් වලින් අපව මුදවන ඒ මානසික පරිණත භාවයට, එහෙම නැත්නම් ඒ බලයට තමයි අපි සීලය කියලා කියන්නේ. ඒ සීලය නිසා අපේ సంతානය කෙලෙස් වලින් පිරිසුදු වෙනවා. කෙලෙස් වලින් සමනයකටපත් කෙලස් ටික සමනයකටපත් වෙනවා. ශාන්ත භවටපත් වෙනවා. අපේ සිත සැනසීමටපත් වෙනවා. සමාධීනුත් ඒ වගේ දෙයක් තමයි යම් පමණ එක විදිහකට සිද්ධ කරන්නේ. ඒක ඉහැලින්ම සිතට කරනවා. සමාධියක් තියෙනකොට දැන් සීලයක් තියෙන කෙනා අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට යන්නේ නැහැ. හැබැයි සමාධියක් තියෙනකොට ඔහුගේ සිත අනවශ්‍ය අරමුණු වලටවත් යන්නේ නැහැ. තාම හොඳ සංවර බවක්, ඉහළම සංවර බවක්. ඒ නිසා තමයි අතප්පයක්වත් හොලවන්නේ නැතුව, ඇසිපිය ගසන්නේ නැතුව, ඇස් දෙක අරින්නේ නැතුව බොහෝ වේලා එකම අරමුණක බොහෝ වේලාවක් ඉන්නට පුළුවන් මානසික ශක්තිය හැදෙන්නේ සමාධිය නිසා. සීලේ නිසා තමන් අර කුඩා ළමයා උදාහරණයට ගන්න, කුඩා ළමයා එක එක දේවල් කරනවා. සමහරට ගින්න අල්ලනවා, ප්ලග් එකකට ඇඟිල්ල ගහනවා, සමහරට බෙදින දෙයක් ඔහුව අතින් බිඳෙනවා, මේස උඩ නගිනවා, පුටු උඩ නගිනවා. එයාට ඒ පරිණතකම නැහැ. එයාගේ අසංවරකමක් ඒ තියෙන්නේ. ඒක අපි කුඩාකම නිසා මොනවත් ළමයෙක්ට කියන්නේ නැහැ. නමුත් ඒ ස්වභාවයෙන්ම වැඩිහිටි කෙනෙක් පෙන්නුම් කළොත් අපිට කියන්නේ නැව එක්කෝ මෙයාට මානසික ලෙඩක් හෝ මෙයාගේ හැදියාවේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ස්වභාවයේ ලෝකෙයි හැමතැනටම සම්මත කරන්න පුළුවන් එකක් නෙවෙයි. සම්මත කරන ස්වභාවයේ තමයි තමන්ගේ පාඩුවින් අනුන්ට කරදරයක් නොකරන වැදගත් විදිහට හැසිරෙන ගතිය. ඒක තමයි ලෝකේ සම්මත ස්වභාවය. ඒක තමයි පිළිගත්ත ගතිය. එතකොට ඒ විදිහට අනුන්ට තමන්ට කරදරයක් වෙන සමහර ක්‍රියාකාරකම් යමෙක් සිද්ධ කරනවා නම් ඔහු විටින් විට හොඳ දේවලුත් කරනවා, අරත් ක්‍රියාවලුත් සිද්ධ කරනවා, වැරදි දේවලුත් කරනවා. එතකොට මේ කුඩා ළමයා වගේ මෙයාගේ පිළිවෙලක් නැහැ. විටක හොඳින් කතා කරනවා, විටක කෑ ගහනවා, පරුස වචන කියනවා. විටක කට්ටිය මිත්‍ර කරනවා, විටක කට්ටිය බිඳවනවා. විටක සත්‍ය කතා කරනවා, හැමතිස්සෙම බොරු කියනවා කියලා කන්නේ. විටක බොරු කියනවා, මිනිස්සු මුලා කරනවා. විටක සතුන්ට උදව් කරනවා, සමහර ලාවට තමා අකමැති සතාව මරනවා. දකින්න දකින්න සතා මරනවා කියන එකක් නැහෙනේ. ඒතර මේ විදිහට හොඳ නරක දෙකම කරනවා කිසිම හැදියාවක් එතන නැහැ. ඒක ලෝක සමාජ සම්මතයේදී ඒක ගැටලුවක් නැහැ. දනකට ගිහිලා පිළිවෙලකට ඒ වගේ කෙනෙක් හිටියට. නමුත් මුළු කතාව බැලුවම ඔහුගේ ක්‍රියාකාරකම් වල පරිණතකම නැහැ. මේ පරිණතකම ඇතිවන්නේ Taman සීලයක් සමාදන් වෙලා අවබෝධයෙන් මේක රැක්කොත්. ඒ නිසා සීලය කියලා කියන්නේ අපගේ කය වචනය සංවර කරන, කය වචනය සංවර වෙනවා කියන එකේ තේරුම කය හොලවන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි, අඩුවෙන් කතා කරනවා, හිමින් යනවා කියන එක නෙවෙයි. ඒකෙත් තියෙනවා යම් කිසි ගුණාත්මක භාවයක් ඒ සීලෙත්, ඒ ගති ස්වභාවල. මොකද හොඳටම ඉහළ සමාධියකට පත් වෙනකොට ක්‍රියාකාරකම් කොහොමත් හිමින් බවට, සාමාන්‍ය මේ සංසුම් බවට පත් වෙනවා. නමුත් සීලය කියලා විශේෂයෙන් මෙතන අදහස් කරන්නේ වැරදි ක්‍රියාවලට යොමු වෙන්නේ නැති බව. ඒ කියන්නේ කුඩා ළමයෙක් පරිණත වෙනකොට, ඒ වයසට යනකොට ඒ කෙනා හොඳ කටයුතු වල නැත්තම් නොකළ යුතු ක්‍රියාවලින් වැළකිලා ගැළපෙන ක්‍රියාවල විතරක් ඒ කෙනා හැසිරෙනවා වගේ, සීලයක් සමාදන් වෙන කෙනා ඒ නොගැළපෙන ක්‍රියාවලින් වැළකිලා තමන්ට ගැළපෙන නිවැරදි ක්‍රියාවල පමණක් යෙදෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ භව ඇති කරන්නේ සීලයෙන්. සීලයක් රකින්නකොට විශේෂයෙන් අපි කියනවා සීලයෙන් කරන්නේ අයහපත් ක්‍රියාවලින් වැළකීම. අයහපත් ක්‍රියාකාරකම් වලින් වැළකීම තමයි සීලය කියලා කියන්නේ. අයහපත් ක්‍රියාකාරකලින් වලින් වැළකුණාම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තමන් යෙදෙන්නේ යහපත් හොඳ ක්‍රියාකාරකම් වල. දැන් උදාහරණයට අපි කියනවා අකුස බොරු කීමෙන් යමෙක් වළකිනවා. බොරු කීමෙන් යමෙක් වැළකුණොත් ඔහු කතා කරන්නේ සත්‍ය වචන. ඉතින් අපි තුම හතරෙම වැළකුණා කියලා. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වලින් හතරෙම වැළකිච්ච කෙනෙක් කියලා. එහෙනම් ඔහු කතා කරන වචනේ එක්ක සත්‍ය වචනය. ඒක අනිවාර්යෙන් සත්‍ය වෙන්න ඕනේ බොරු කීමෙන් වැළකිලා නිසා. අනුන් හානි කරන වචනේ අනුන්ගේ මිත්‍රත්වයට ඇති කරන වචනයක් වෙන්නට පුළුවන්. ඒක හැමතිස්සෙම සත්‍යයක්. ඒ වගේම හිත නොරිදවන වචනයක් සහ අර්ථහන්විත වචනයක්. ඒක සීලයක් සමාදන් වුණාම වැරදි වැඩවලින් වැළකීම විතරක් නෙවෙයි හොඳ වැඩවල, අර්ථාන්විත වැඩවල, නිවැරදි වැඩවල යෙදීම කියන එකත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සීලය කියලා කියන්නේ අපේ එක්තරා පරිණත භාවයක් ඇති කරන ස්වභාවයක්. මේ සීලය නිසා ඊළඟට අපි බලන්නට ඕනේ මේ සීලය කියන්නේ ඇත්තටම කොයි වගේද? මේ සීලේ ස්වභාවයේ සීලය විසින් ඇති කරන වෙනස තමයි මම කතා කරේ. සීලය කියලා ගන්නේ ඇත්තටම කවරක්ද? දැන් සීලය කොම අකුසල් වලින් වැළකීමනේ. කයින් වචනෙන් අකුසල් නොකර සිටීම. ඒ වගේම තියෙනවා වාරිත්‍ර චාරිත්‍ර සීලය කියලා කලීරු දේවල් කිරීම කියලා එකක්. වත් පිළිවෙත් ආදී ඉෂ්ට කිරීම. ඒකත් වැදගත්. සාමාන්‍ය අකුසල දෙයින් වලින් වැළකුණාම ඔහු කරන දේවල් හානි කරන්නේ. ඒ වගේම චාරිත්‍ර සීලය කියන අතිරේකව කරන්නට ඕනේ. දෙමාපියන් බලා ගන්නට ඕනේ, ගුරුවරුන්ට ගරු කරන්නට ඕනේ. ඒ වගේ චාරිත්‍ර සීල කියලා කොටසකුත් තියෙනවා. ඒක අපි විතර වැඩි කතා කරන්න යන්නේ නැහැ. වාරිත්‍ර සීලට පොඩක් බර කරලා කතා කරන්න. එතකොට මේ වාරිත්‍ර කියලා කියන්නේ වළකිනවා. ඔය අපි සාමාන්‍ය සිරිත් විරිත් කියලා කියන්නේ. සිරිත් විරිත් කියන එක ඉන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියන වචනවලින්. ඉතින් එතකොට දැන් මොකද්ද මේ වාරිත්‍ර සීලය? වාරිත්‍ර සීලය කියලා කියන්නේ කළ නොකළ යුතු අකුසල වලින් වැළකීම. පාපක්‍රියා වලින් වැළකීම. නොකළ යුතු පාපක්‍රියා, කායික වාචසික පාපක්‍රියා වලින් වැළකීම තමයි වාරිත්‍ර සීලය කියලා කියන්නේ. එතකොට මේකෙදී ගැටලුවක් එන්නේ, ප්‍රශ්නයක් එන්නට පුළුවන්. අකුසල් නොකරපු පමණින් යමෙක් සීලවන්තද කියන ප්‍රශ්නය. දැන් උදාහරණයකට අපි ගමුකෝ ගවයා නැත්නම් හරකෙක් කියන සතෙක්. ගවයා කියන සතා සාමාන්‍යයෙන් තනකොළ අනුභව කරන කිසිදු සතෙකුට හානියක් කරන්නේ නැති, මස් ටිකක්වත් කන්නේ නැති සතෙක්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ හරකා අතින් ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. හරකා හොරකම් කරන්නේත් නැහැ. කාමයේ වර්ධව හැසිරෙනවා කියන එකක් ඒ ලෝකේ නැහැ. මොකද තමන්ගේ බිරිඳ ආදී ලෙසට ග්‍රහණය කිරීමක් සතුන් අතර සිද්ධවන්නේ නැති නිසා සාමාන්‍යයෙන්. ඊට පස්සේ අකාමචාරි මුසාවාදයේ හරක් එහෙම බොරු කියනවා කියලා එකක් නැහැ. සුරාපානය කරනවා කියලා එකකුත් නැහැ. පරුස වචන, හිස් වචන කතා කරනවා කියලා එකකුත් නැහැ. ඒතර මේ සතා දැන් සිංහෙන් ගත්ත ප්‍රාණඝාතයක් කරනවා කියලා හරි කියත හැකි. මේ හරක කියන සතාගෙන් කාටවත් හානියක් නැහැ. එහෙම තවත් සත්තු ඉන්නවා. එහෙම කාටවත් හානි නොකරන. එතකොට මේ කවරද හානි නොකරන මේ සතා, අපි හිතමුකෝ හානියක් නොකරම ඉන්නවා කියලා නිදාගත් අවස්ථාවක් වෙන්න පුළුවන්. පාඩුවේ තනකොළ බුදින අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එයා අතින් අකුසල් සිද්ධ නොවන නිසා ඔහු තුල කුසල සීලයක් තියනවාද කියලා අහුවොත්, ඔහු තුල කුසල සීලයක් තියනවාද කියලා අහුවොත් පිළිතුර තමයි පින්වතුනි නැහැ කියන එක. කුසල සීලය කියලා කියන්නේ මේක දේශනා කරන සමන මුණ්ඩික කියන සූත්‍රයේදී බුදුරණසි දේශනා කරනවා. පංචංග තපති කියන ඒ උපාසකතුමා එක්තරා තීර්ථක ආරාමයකට ගිහිල්ලා මේ ප්‍රශ්නය සාකච්ඡා කරාම තමයි බුදුරණන් වහන්සේ ළඟට ඇවිල්ලා නැවත ප්‍රකාශ කරාම තමයි කීවේ පංචංග තපති මේ සීලය කියලා කියන නොකිරීම මාත්‍රේ නෙවෙයි. නොකිරීම මාත්‍රේ සීලය නම් උඩුබැලිය අතර බලාගෙන ඉන්න කුඩා දරුවා තමයි හොඳටම සීලවන්ත වෙන්නට ඕනේ. මොනවත් කරන්නට බැරි නිදාගෙන ඉන්න කෙනෙක් නැත්තම් අංශභාගය හැදිලා කාටවත් කරදරයක් නැතුව ඇඳකට වෙලා ඉන්න කෙනෙක් තමයි හොඳම සීලවන්ත වෙන්නට ඕනේ. එහෙම එකක් නෙවෙයි. සීලය කියන්නේ අකුසල් නොකිරීම මාත්‍රේ නෙවෙයි. සීලය කියලා කියන්නේ පින්වතුනි අපේ හිතේ හටගත් හැකි අකුසල් ගති ස්වභාව එන්නට නොදී, හටගන්නට නොදී යටපත් කරමින් පවත්වන කුසල ගතියට මේක තමයි කුසීලය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ సంతානෙහි තියෙනවා අප්‍රහීන ක්ලේශය කියලා එකක්. අප්‍රහීන ක්ලේශය කියන්නේ ප්‍රහාණය නොකළ අකුසල ගති ස්වභාව ටිකක් තියෙනවා. ඒවා සමහර තැනක අපි අනුසය කියලා හඳුන්වනවා. මේ අකුසල ගති ස්වභාවය නැගෙනවා. ඒවා නැගෙනකොට තමයි අපිට අකුසල් කරන්න සිත්වන්නේ. අපේ සිත නිතරම මේ අකුසලයන්ගෙන් මැඩිනවා. නිතර මේ බලපෑමට ලක් වෙලා තියෙනවා. කුසල් කරනකොටත් ඒ බලපෑම තියෙනවා. ඒ නිසාම තමයි කුසලයක් වන්නේ ක්‍රියාවක්. අකුසලේ බලපෑමට ලක් වෙලා. ඒ නිසා නිතරම මේ අකුසල් නැගෙන්නට බලාගෙන නිදාගෙන ඉන්නවා බඳු අකුසල් ටික. මේ අකුසල් නැග ආවොත් සමහර වෙලාවලට ඒක දමණය උනේ නැතිනම් යටපත් උනේ නැතිනම් ඒක දුර දිග ගිහිල්ලා ප්‍රාණඝාතයකට, අදින්නා දානයකට, මුසාවාදයකට, කාමීච්ඡාචාරයකට යෙදෙන්නට පුළුවන්. ඒ මට්ටමට එන්නට පුළුවන්. ඒ අකුසලයේ හැටි. ඒතර මේ අකුසලය යටපත් කරන්නට ඕනේ. අකුසලයේ යටපත් කරන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ දණේ දිනේ දේ ගේන්නට ඕනේ. මොකද්ද ප්‍රතිවිරුද්ධ දේ? කුසලය. කුසලයකින් අදිෂ්ඨාන පූර්වකව මේ දේ මම නොකරමි කියලා අදිෂ්ඨාන කරමින් ඒ අකුසල ගතියෙන් හිත මුදවන්නට ඕනේ. ඒ අකුසලය සිද්ධ නොකරන මට්ටමට සිත ශක්තිමත් කරගන්නට ඕනේ. ඒතර ඒක කරන්නේ කුසල හිතෙන්. කුසල හිතකින් සීලයක් සමාදීම් වීම ලෙස මෙය නොකරමි කියලා අදිෂ්ඨාන පූර්වකව යම් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නම්, යම් වැලකීමක් සිද්ධ කරනවා නම්, යම් උත්සාහයකට පත් වෙනවා නම්, අකුසල් නූපදවා අකුසල් නොකර ඉන්නට උත්සාහවත් වෙනවා චේතනාව. ඒ වගේම අකුසලයේ දුරු කරන වලකිනවා විරතිය. මේ වගේ කටයුතු කරනකොට එතන කියනවා අපි සීලයක් තියනවා කියලා. සීලය යනු කුසල සීලය යනු පින්වතුනි හිතෙහි පැනනා නැග ආ හැකි පැන නැගහා හැකි අකුසල ධර්මවලට වීතික්‍රම මට්ටමට ප්‍රාණඝාත ආදී අකුසලයන් සිද්ධ වෙන මට්ටමට එන්න දෙන්නේ නැතුව සිත කුසලෙහි පවත්වන ස්වභාවයට තමයි කුසල සීලය කියලා කියන්නේ. මම නැවත කිව්වොත් අකුසල ධර්ම පැන ඇවිල්ලා පැන නැග ඇවිල්ලා මතු වෙලා ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ වෙන නොසිද්ධ නොවන පරිද්දෙන් සිතෙහි මේ අකුසල ධර්ම යටපත් කරමින් හිත පිරිසිදු කරන, හිත නිරවුල් කරන, හිත තැම්පත් කරවන මේ ස්වභාවයට තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා සීලය යනු අකුසල් නොකිරීම මාත්‍රේ නෙවෙයි. සීලය යනු අකුසල් නොකිරීම මාත්‍රේ නෙවෙයි. සීලය යනු පින්වතුනි අකුසල් යටපත් කරමින් පවත්වන හිත පිරිසුදු කරන ගති ස්වභාව. අකුසල් යටපත් කරනවා. ඒ නිසා ගවයෙක් වගේ සතෙක් අතින් අකුසල් නූනා කියලා එතන සීලයක් වෙලා නැහැ. මොකද ඔහුට අකුසල් මම මේක නොකරමි කියන අදිෂ්ඨාන පූර්වකව ඇතිවෙච්ච ඒ ගති ස්වභාවයක් නැහැ. සීලයක් සමාදන් වෙන කෙනාගේ ලක්ෂණය මොකක්ද? උදාහරණයකට සීලයක් සමාදන් වෙන කෙනා එක එක ක්‍රමවලට සීලය සමාදන් වෙන්නට පුළුවන්. කර්ම විපාක නිසා සිල් සමාද බෞද්ධ හැමනි. සමහර අය චාරිත්‍රයේ සිල් සමාදන් කරනවා. අපේ වංශයේ අය කවදාවත් බුරු කියලා නැහැ. අපේ පෙළපතේ අය සත්තු මරණ නැහැ. අපේ පෙළපතේ අය යම් වචනයක් දුන්න නම් ඒක ඉෂ්ට කරනවා. අර ඉස්සර තියෙන කතා ප්‍රවෘත්ති රජ කෙනෙක්ගේ වචනයක් දුන්නම ඒ වචනේ ඉෂ්ට කරන්නට ඕනේ. ඒක රාජ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ. සත්‍යවාදී වෙන්නට ඕනේ. මේ විදිහට සමහර වෙලාවලට දැන් සීලයක් සමාදන් වෙන කෙනාගේ ලක්ෂණ ඒක කර්ම විපාක නිසා හෝ කුල පෙළපත නිසා හෝ වංශය නිසා හෝ ජාත රට ජාතිය නිසා හෝ වයස නිසා හෝ තමන්ගේ තනතුර නිසා මොනම හරි ක්‍රමයකින් වෙන්නට පුළුවන්. නමුත් සීලයක් සමාදන් වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි ඔහුගෙන් ඇහුවොත් ඇයි ඔබ මේ දේවල් නොකර ඉන්නේ කියලා. මේ දේ ගැළපෙන්නේ නැහැ. එක්කෝ අකුසලයක් නිසා නැත්නම් අපේ தත්ත්වයට ගැළපෙන්නේ නැති නිසා, එහෙම නැත්නම් මේක අපේ පවුලට ගැළපෙන්නේ නැති නිසා, මගේ වයසට ගැළපෙන්නේ නැති නිසා, මම නියෝජනය කරන සමාජ තත්ත්වයට ගැළපෙන්නේ නැති නිසා, මේ නිසයි මම නොකර ඉන්නේ කියන අදහස ඔහුට තියෙනවා. දැන් හරකෙට එහෙම එකක් නැහැනේ. අපි හිතමු හරක එක කතා බහක් ගියා කියලා උදා උපකල්පනයක. අපි අහුවොත් එහෙම ඇයි ඔබ සත්තු මරන්නේ නැත්තේ? නෑ මම සත්තු මරන්නේ අපේ මේකට ගැළපෙන්නේ නැති නිසා, මට නොගැලපෙන නිසා, කර්ම විපා එහෙම අදහසක් නැහැ. ඒක යාගේ ඒ ගතිය නිසා එයා උපන්න යෝනිය උපන්න භවය ඒක අනුව එයාට සත්තු මැරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සත්තු මැරීමට අවශ්‍යතාවයක් එන්නේ. හැබැයි කෙලෙස් ප්‍රහාණය වෙලා නෙවෙයි. නැවත එයා සිංහෙක් වෙලා ඉපදුනොත් එහෙම සත්තු මරනවා. ඒතර මේ විදිහට කුසල සීලයක් සමාදන් වෙලා ඉන්නවා නම් යවුරු හරි ඔහු අතින් වැරදි වැඩ වෙන්නේ නැහැ. හරකෙක් වගේ සතෙක් අතිනොත් වැරදි වැඩ වෙන්නේ නැහැ. කුඩා දරුවෙක් අතිනොත් අත දරුවා අතිනොත් වැරදි වැඩ වෙන්නේ නැහැ. මෙතන පින්වතුනි කුඩා දරුවට සීලයක් නැහැ. ගවයට සීලයක් නැහැ. හැබැයි සීලවන්තයාට සමහර කෙනෙක් ඉන්නවා වැරදි වැඩ නොකරන කෙනෙක් අදිෂ්ඨාන පූර්වක එයාට සීලයක් තියෙනවා. ඔහුගෙන් ඇහුවොත් ඔහු කියනවා ඇයි මම මේක නොකරන්නේ? ඒක කර්ම විපාකයක් වෙන්න පුළුවන් බෞද්ධයෙට. එමු නැත්තම් වංශය නිසා වෙන්නට පුළුවන්. වයස නොගැලපෙන නිසා. දැන් උදාහරණයකට බටහිර රටවල සමහර අය. ඒක නොගැලපෙන එතික්ස් නිසා අපි පැරදි වැඩවලින් වැළකෙන. ඒක සීලයක් පින්වතුනි. ඒක සීලයක්. සීලය හැමතිස්සෙම කර්ම විපාක මත පදනම් වෙලා ඇති වෙන දෙයක් නෙවෙයි. කර්ම විපාක මත පදනම් වෙලා ඇති වෙන දෙයක් නෙවෙයි. දැන් බෝධිසත්ත්වමවට එහෙම ධම්මතා සීලයක් පිළිනවා. ඒ කියන්නේ බෝධිසතාණන් වහන්සේ කුසර පැමිණියම අනිවාර්යෙන් ඒ කලියුතු නොකලියුතු දේවල් පිළිබඳ සිතවිලි පහළ වෙලා සමහර දේවලින් වළකිනවා. සහ ඒකට හිත නැඹුරු වෙන්නෙත් නැහැ. සමහර අකුසල් වලට. වෙන පුරුෂයෙක් කෙරෙහි රාගයක් ඇති වෙන්නෙත් නැහැ. කිසිම පුරුෂයෙක්ට තමන්ගෙද ලං වෙන්නත් බෑ. තමන්ගේ කියන්නේ පියතුමාටවත් ලං වෙන්න බෑ රාගය. ඒ වගේ ඒක විශේෂත්ව සිද්ධ වෙනවා. නමුත් මේ හැම තැනකම මේ අකුසල ගතිය යටපත් කරමින් පවත්වන කුසල ස්වභාවයක් තමයි සීලය කියලා කියන්නේ. කුසල සීලයක් සමාදන් වෙච්ච කෙනෙක්ගේ වෙනස තමයි ඔහු දන්නවා ඔහු මේ දේෙන් වළකින්නේ ඇයි සහ ඒ දේ මම නොකළ යුතුයි කියන අදහස දෙනවා. හැබැයි ඒක කරන්නේ නැත්තේ කර්ම විපාක නිසාද වෙන හේතුවක් නිසාද කියන එක අදාළ නැහැ. මේක තමයි කුසල සීලයක් කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න නොකිරීම මාත්‍රේ කුසල සීලයක් නෙවෙයි. කුසල සීලයක් යනු යම් කිසි අදිෂ්ඨාන පූර්වක ඒ දේවල් නොකිරීමට හිත පවත්වන ගතිය. ඒත් සීලය හැමතිත්තෙම චේතාන්විතයි. දැන් දානයත් එහෙමනේ. දැන් දානේ ඉබේ දෙනවා කියලා එකක් නැහැ. දැන් උදාහරණයකට තමන්ගේ දේවල් කවුරුරි පැහැරගෙන ගිහිල්ලා. ඉතින් කවුරුරකෝ දන් දුන්නා නේද කියලා විහිළුවට කියනවා වෙන්න පුළුවන්. දැන් තමන් ගමනක් ගිහිල්ලා එනකොට බඩු පැහැරයි. දානයක් දීලා නේද ආවේ කියලා අපි සමහරලාට කියනවා. නමුත් ඒක දානයක් නෙමෙයි. මොකද දීමේ චේතනාව තිබුණේ නැහැ. සීලය චේතන්විතයි පින්වතුනි. භවනාව චේතන්විතයි. ඒ කියන්නේ හිතලා කරන්නට ඕනේ. සීලය ඉබේ රැකෙන එකක් නෙවෙයි. සීලය හිතලා කරනවා යනු තමන් හරි වැරද්ද තේරුම් අරගෙන ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා කුසලා කියන ભેදය තේරුම් අරගෙන එහෙම නැත්නම් මෙය කර්ම විපාක නෙවෙයි මේ හොඳයි මේ නරකයි මේ ගැළපෙනවා මේ නොගැළපෙනවා මේ සාවද්දයි මේ අනවද්දයි ආදී ලෙසට බෙදීම තේරුම් අරගෙන මෙය නොකරමි කියන අදිෂ්ඨාන පූර්වක පැවැත්වීමට තමයි සීලය කියලා කියන්නේ. එබැයි සීලය සමහර සීල තියෙනවා මේ සීලයෙන්ම සුගතියට යනවා ආදී ලෙසට දෘෂ්ටියකින් පස්සේ වෙලෙනවා. නමුත් සීලයේ සීලෙමයි. මේ දේ නොකළ යුතුයි කියලා වැළකීම කුසලයක්. ඒ කුසලයක්. මේකෙන් මට දෙවියන් වහන්සේ ළඟට යන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරොත් එතන ඒ කුසලය දෘෂ්ටියෙන් පරාමාස වුණා. කියනවා පරාමට්ට සීලයක් කියලා. අපරාමට්ටුණු තේ සීලේ විශිෂ්ටයි. පරාමට්ට සීලය තාමත් සීලයක්. හැබැයි සීලේ ලක්ෂණය තමයි හිතලා මේ වැරදි වැඩවලින් වැළකීම. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට පින්වතුනි මේ සීලය කියන එක ගත්තම අපි හිතලා සමාදන් වෙන දෙයක් දානේ වගේ සිද්ධ කරන හිතලා සමාදන් වෙන දෙයක් ඒ වගේ මේ සීලය සමාදන් වෙලා ඉන්නකොට අපේ හැදියාවේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. කායික වාචසික වැරදි අපි ඇතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරියට පරිණත වෙච්ච මිනිස්සෙක් තැනකට ගියාම පිළිවෙලට ඉන්නවා වගේ. ඊළඟට පින්වත්නි මේ සීලය සමාදන් වෙලා ඉන්න තාක්කල් ඊළඟ තුන්වෙනි කරුණ. සීලය සමාදන් වෙලා ඉන්න තාක්කල් ඔබගේ సంతාණය යම් නිවීමකට ලක් වෙලා තියෙනවා. මොකක්ද මේ නිවීම? දැන් සීලයක් සමාදන් වුණ නැහැ කියලා හිතන්න. දැන් උදාහරණයකට හිතන්න කවුරු හරි කෙනෙක් කාම සේවනයෙන් වළකිනවා කියලා. බ්‍රහ්මචාරී වුණා කියලා හිතන්න. බ්‍රහ්මචාරී වුණාම කාම සේවනයෙන් වැළකීම විතරක් නෙවෙයි කාමයට අදාළ සියලු ක්‍රියාකාරකම් වලින් වළකිනවා. ඒ තමයි පරිපූර්ණ බ්‍රහ්මචාරීත්වය. ඒකේ තියෙනවා අන්තිමට කාම සිතිවිලි හිතන්නේ නැති මට්ටමට එන්නට ඕනේ. ඒක පරිපූර්ණ වෙන්නට නම් ඒක තමයි සප්තවිධ මෛතුහුණෙන් වැළකීම කියලා. කොටින්ම මේ කුසලයේ නිසා මට දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට දිව්‍ය ලෝකවලට ගිල සසරදී කම්සප්ප විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන නැති මට්ටමට මේක පිරිසුදු වෙන්න ඕනේ. ඒක ඉහළම සීලය බ්‍රහ්මචාරී. ඊට මෙහා ගත්තම කායිකව වාචසිකව අබ්‍රහ්මචාරී නැත්තම් කාමයට සම්බන්ධ ක්‍රියාවලින් වැළකීම. දැන් බ්‍රහ්මචාරී සීලෙ සම්බන්ධ වුණා කියලා කියන්නේ. බ්‍රහ්මාගයක සාමාන්‍යයෙන් ගත්තේ ඒක තමයි සාමාන්‍ය රකින්න අපහසු සීලය. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නා දාණයෙන් වැළකීම, බුරුක මේ කරන්නට පුළුවන්. කාමයෙන් වැළකීම කියන එක ලෙහිසි නෑ. මොකද සත්වයාට කාම රාගය කියන එක අතිශය ප්‍රබලයි. ඒක තමයි දරුණුම ක්ලේශය අපි ළඟ තියෙන. දුරු කරන්න අමාරුම ක්ලේශය. මාර්ග ඥාන දෙකක් සම්පූර්ණයෙන් වැය කරනවා මේක දුරු කරන්න. සෝවන් මාර්ග ඥානත් යම් ප්‍රමාණයකට දුරු වෙනවා. නමුත් ඒකෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස් දුරු වුණාට පස්සේ සකදාගාමි මාර්ගයෙන් කරන්නේ කාම රාග පටිග දෙක තුනී කිරීම. පටිග කියන්නේ කාම රාගයේම ප්‍රතිඵලයක් වින්නතුනි. ද්වේෂයේ තියෙන්නේ කාම රාගයට බැඳිලා. ද්වේෂි තනියෙන් පවතිනවා කියලා එකක් නැහැ. ඒ නිසා කාම රාගය නිසා බ්‍රහ්ම ලෝකයේ ද්වේෂය නැත්තේ. ඒතර විශේෂ ප්‍රධානය කාම රාගය. එතකොට මේක තුනී කරන්න මාර්ග ඥානයක් වෙ වෙනවා. සකදාගාමි අනාගාමි මාර්ග මේක සම්පූර්ණ සියුම් එකත් විනාශ කරලා දානවා. එන මාර්ග ඥාන දෙකක් සම්පූර්ණයෙන් වැය වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ කාම රාග පටිග දෙක දුරු කරන්න. තරම් එක බලවත්. මේකෙන් වලකිනවා කියන එක ලෙහිසි දෙයක් නෙවෙයි. එතකොට ඊළඟට තියෙන එක තමයි මේ කාමයේ කියන දේදී මේකෙන් ලොකු පීඩාවක් අපේ හිතට ලැබෙනවා. මොකද කාමයේ කවදාවත් සම්පූර්ණ කරන්නේ කාම රාගය කියන එක. යම් වෙලාවක කාමසේවණයක නැත්තම් සම්පූර්ණතියක ඉදරණම් ඒ වෙලාවේ විශාල ආස්වාදයක් පුද්ගලයාට ලැබුණට ඒක පහවදා වෙනකොට පැය ගානක් යනකොට ඒක සිහිනයක් බඳුයි. යම් කිසි වින්දනයක් හිත තුළ තියනවා වෙන්නට පුළුවන්. නමුත් ඒකෙන් සිත සම්පූර්ණයෙන් සැනසෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඊට කලින් තියෙන පරිලාහේ නිසා ඒකේ සංසිඳීමක් වෙනවා වෙන්නට පුළුවන්. ඒක පුද්ගලයෝ දෙන්නෙක් එකතු වෙලා වෙන්න නැත්නම් තනියම වෙන්නට පුළුවන්. කොහොම හරි ඒ කාමයට අදාළ දෙය සන්තෘප්තමත් කරනකොට යම් සහනයක් ඒ වෙලාවේ තියනවා වෙන්නට පුළුවන්. නමුත් නවතේ ගින්න මතු වෙනවා. නවතෙහි යෙදෙන්නට සිද්ධ වෙනවා. ඒ කාමයේ සේවනයේ නොකර ඉන්නකොට ලොකු පරිලාහයක්, හිතට තනිකමක්, හිතට මදිකමක් දැනෙනවා. ඒක හරි බලවත් ගින්නක්. ඒක එකේ නත්ති රාග සමෝ අග්ගි කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. දැන් පින්වතුනි මේ සාමාන්‍ය ලෝක විවහාරයේ තමයි කාම අග්නිය හිතේ දැවෙනකොට ඒක සන්තෘප්තමත් කරන්න ඒකට දර දාන්නට ඕන. ඒ කියන්නේ ඒ අදාළ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕන. ඒ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට ඒ වෙලාවේ සෝමනස්සේ තිබුණට ඒ වෙලාවේ ඇතිවෙන කායික මානසික පීඩණය, එහෙම නැත්නම් ඒ වෙලාවේ ඇතිවෙන අකුසල හිතෙන් ඇතිවෙන බලය, අකුසල හිතෙන් කරන තැවීම අතිශය ප්‍රබලයි. සහ ඒ ආසාව හේතු කරගෙන සමහර වෙලාවලට නොකා නොබී, උදාහරණයකට ගත්තොත් සුනකයෝ වගේ සත්තු ඒ කාමසේවනයේ දෙන කාලවලදී තාම දරුණු දුක්වලට මුහුණ දෙමින් හපා කමින් සමහරට කෑම කන් නැතුව සමහරට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ කෙලෙස් වලින් භරිත වෙමින් තමයි ඒ කාලේ හැසිරෙන්නේ. මේ තමයි කාමයේ තියෙන පීඩනය. කාමයේ තියෙන පීඩනය සමහර ලාවට අනියම් ඇසුරු වලට මිනිස්සු පෙළඹෙන්නේ. අතීත කාලයේ සමහර රජවරු රුද්ධ කළ මිනිස්සු මරලා මරන්නේ කාමයේ වෙනුවෙන්. මේ විදිහට පින්වතුනි මේ කාම රාගයේ පිටුපස්සේ හැම කෙනා තුළම කායිකව මානසිකව දවන තවන ස්වභාවයක් තියෙනවා. යම් කෙනෙක් සීලයක් සමාදන් වෙනවා බ්‍රහ්මචාරී වෙන්නට. බ්‍රහ්මචාරී වෙනවා කියලා කියන්නේ කාමයෙන් සම්පූර්ණයෙන් වළකිනවනේ. මේ බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙලා අදිෂ්ඨාන පූර්වකව ඔහු හෝ ඇය යම් බොහෝ කාලයක් වාසය කළොත් ඒ වෙලාවේදී අර කාම සේවනය කාමිය හා සම්බන්ධ කිසිදු සිතිවිලි එනට පුළුවන් ඒවා බලවත් ලෙස ඇවිල්ලා ඒක වීතික්‍රමණ කරන අවස්ථාවට පත්වන්නේ නැහැ. වීතික්‍රමණයට එන්නේ නැතිනම් වීතික්‍රමණය හා බැඳී තිබෙන කායික, වාචසික, මානසික පීඩනය, වෙහෙස මේ සියල්ල එන්නේ නැහැ. හැබැයි ඒ බ්‍රහ්මචාරී සීලය අදිෂ්ඨාන නොකරා නම් පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවය කලින් කලට මේක මතුවෙනවා. ඒකට වාරණේ වැටෙන්නේ නැහැ අපේ හිතෙන්. ඒකට අපි ඉඩ දෙනවා. එතකොට අර කියපු පීඩාකාරී ස්වභාවයන් වලට තමන් හොඳයි හිතුවත් සමාධියක් එක්ක එහෙම සසඳනකොට පීඩාකාරී. හොඳ සමාධිමත් හිතකින් ඉඳලා කාම රාගයක් එහෙම ඇති වුණොත් දැනෙනවා ලොකු වෙනසක් තමන්ට. සමගේ රූපකය, සිත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒ වෙලාවේදී. ඒක කාමයෙන් ඇලී ගැලී ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. කාමෙන් වෙන් වෙලා හිත සංසිඳිච්ච කෙනාට බලවත් කාම රාගය හරි පීඩාකාරී. හරිම පීඩාකාරී. ඒ නිසා බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙච්ච කෙනාට අර කියපු කාම රාගය බලවත්ව නැග ඒම හිතේ නැගාවත් ඔහු යටපත් කරගන්නට ඕනේ. බලවත්ව පැන නැගිලා අර කියපු විතික්‍රමන අවස්ථාවට එන එක වළක්වන නිසා ඒ සීලේ ඉන්න තාක්කල් හොඳට මේ කරුණ තේරුම් ගන්න. සීලේ ඉන්න තාක්කල් සීලෙහි නොසිටියානම් ලැබෙන දුක් පීඩා සියල්ලෙම ඔහු මිදෙනවා. ඔහු මිදෙනවා. සීලේ සමාදන් නොවුනා නම් අපි හිතමුකෝ මේ ක්‍රියාවලියේහි මාසෙට 10 පාරක් වෙදුනා කියලා. එතකොට දසවතාවක් සහ ඊට ආසන්න කාලවලදී ඇතිවෙන පීඩා සියල්ලම ඔහු විඳින්නට ඕනේ. ඒවට කියනවා දැන් මාසෙ පටන් ගන්න කලින්ම ඒ දුක්ඛයට Tamanට ලක් වෙන්නට සුදුසුයි. මොකද කාම රාගය අපි යටපත් කරන්නට අදිෂ්ඨාන කරලා නැහැ. යම් යම් හේතුන් නිසා කාර්ය බහුලත්වේ නිසා වැළ කියන්න පුළ එක වෙනම දෙයක්. නමුත් මේක පැමිණෙන මේක අනුප්පන්න දුකක්. අනුප්පන්න දුක කියලා අපි සාමාන්‍යික මේ භවයෙන් එහාට එන්න තියෙන දුන අනුප්පන්න දුක. ඒක තමයි නිවන විස්තර කරන්නේ ගොඩක් වෙලාවට. නැත්තම් මේ භවයේ එන කෙලෙස් වල දුක. දැන් මේ කෙලෙස් දුක බලන්න මේ භවයේ මේ කෙලෙස් හටගෙන පීඩාවට පත් වෙන මේක අනුප්පන්න දුකක්. තාම ඇවිල්ලා නැහැ. මේක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා සදහටම මිදෙනවා. හරි. නමුත් දැන් සීලයක් සමාදන් වෙලා අදිෂ්ඨාන කරනෝ නැහැ. මම බ්‍රහ්මචාරී වාසයකට යන මාසයක් උදාහරණයකට. එතකොට ඒ සීලෙහි ඔබ ඉන්න තාක්කල් අර අකුසලයට අර දුක ගෙන එන්නට බෑ. සීලේ සමාදන් වෙන මොහොතේම ඔබ මොකද ඒ සීලේ තිබුණොත් සීලේ අදිෂ්ඨාන පූර්වකව තියාගත්තොත් සීලේ නොකඩා හිටියොත් අර පීඩාකාරී දුකෙන් ඔබ මිදෙනවා. ඒ මිදෙන්නේ සීලේ සමාදන් වෙන මොහොතේ. සම්පූර්ණයෙන් කාම රාගයේ දුරු කළොත් නැවත දුක නූපදනා පරිද්දෙන් මේ දුක නැති වෙනවා. ඒකට සමුච්ඡේද ප්‍රහාණයෙන් මහා නිර්වාණයට පත්වීම. දැන් මෙතන තියෙන වෙන කතාවක්. මෙතන තියෙන මේ ක්ලේශේ යටපත් කරගන්නව අදිෂ්ඨාන පූර්වකව. ඒ යටපත් කරපු කුසල බලය බල සම්පන්න නම් ඔබට ඒක නැවත නැවත ආවර්ජනා කරමින් විටින් විට පවත්වන්න පුළුවන් නම් ඒ යටපත් කරපු අකුසල ගතිය නැවත මතුවෙන්න දෙන්නේ නැතිනම් බොහොම පරිස්සම් නම් සතිමන්ත නම් අදිෂ්ඨාන පූර්වක නම් අදිෂ්ඨාන යුක්ත නම් ඒ සීලේ රකින්න කාලය පුරාවට අර දුකෙන් ඔබ මිදී ඇත. එනිස සීලේ සමාදම් වෙනකොට ඔබ අනුත්පන්න දුකකින් මිදෙනවා. ඒ හැබැයි සීලේ කැඩුනමයි මතුවෙනවා. දැන් ජීවිත කාලෙම බ්‍රහ්මචාරී වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන හිත උපසම්පදාව පිරිසුදුව රැකගෙන අපවත් වුණා නම් අවුරුදු 50ක් ඉඳලා වස් 50ම බ්‍රහ්මචාරීත්වේ කැඩිලා නැහැ. බ්‍රහ්මචාරීත්ව කියන උපසම්පදා නැති වෙනවනේ. පළුදු වීම වෙන්නට පුළුවන් නමුත් කැඩිලා නැහැ. ගොඩක් වෙලාවට හොඳට රකින්න කෙනාගේ පළුදු වෙන්නෙත් නැහැ. දැන් මේක අවුරුදු 50ම ඉඳලා මේක මැරුණට පස්සේ දිව්‍ය ලෝකේ වගේ ඉපදිලා නැවත කාමරාගේ ඇවිස්සලා කාමයට යෙදෙන්නට පුළුවන් කාමසෙවණේට. ඒතර මේ සීලේහි මොද සීලේ කැඩෙනවනේ උපසම්පදාව සීලේ කැඩෙනවා මරණයේදී. මරණයෙන් පස්සේ උපසම්පදා සීලේ පිහිටන්නේ නැහැ පුද්ගලයාට. දැන් මේ ජීවිත කාලය පුරාවට යම් වෙලාවක උපසම්පදාවටපත් වුණා නම් උපසම්පදාව අතහරිනකන් හෝ මිය යනකන් මේ කාමයේ පීඩාවෙන් ඔහු මිදෙනවා. මේකට කියනවාද පොතේ ධර්මයේ තදංග නිර්වාණය කියලා. නිර්වාණය යනු පින්වතුනි අනුත්පන්න දුකෙන් මිදීම. හේතුවක් තියෙනවා ඵලය තාම හටගෙන නැහැ. හේතුව ඇති තාක් ඵලයෙන් ඔබ මිදී නැහැ. තාම හට නොගත්තත් එන්නට නිවිතයි. අර උල්කාපාතේ එනකොට සුනාමියක් එන දෙන උල්කාපාතේ එන තාක් සුනාමියෙන් ඔබ මිදිලා නැහැ. ඇවිල්ලා මේ සුන උල්කාපාතේ බඳු මුහුදට වැටිලා වතුර කඳක් ඇවිල්ලා ගෙවල් යට කරගන්නවා නම් ඒ උල්කාව තාම පතිත වුන් නැතත් මුහුදට ඒක එනවනම් අපිට කියන්න අපි බයේ බඩු අරන් දුවනවා. ඇයි ඒ සුනාමිය ආවා වගේ එන නියමිතයි. මොකද හේතුව තියෙනවා. වැටෙන ප්‍රමාදයේ විතරයි මේක ගහගෙන එනවා. ඒතර හේතුව ඇතිකල්හි තාම ඵලය හටගෙන නැතත් හේතුව විද්‍යමාන නිසා ඵලය හටගන්නට නියමිතයි. ඕක තමයි න්‍යාය. ඒ හටගන්න නියමිත ඵලයෙන් ඔබ මිදී නැත අනුප්පන්න දුකක් ඒක. ඒක දුක්ඛිත ඵලයක් නං දුක්ඛිත ඵලයක් නේ අනුප්පන්න දුකක්. නෝපදුන හැබැයි උපදීන නියමිත දුකක්. මේ හේතුව සම්පූර්ණයෙන් ගැලවුවොත් අර ඵලයෙන් ඔබ සදාහරම නිදහස් වෙනවා. දැන් මෙහෙම හිතන්න. යම් හේතුවක් තියෙනවා. ඒ හේතුව යම් මට්ටමක තිබුණොත් තමයි ප්‍රතිඵල ගේන්නේ. හැබැයි ඒක යම් මට්ටමකට යට කරොත් ඒක අපි වැහුවොත් දැන් තියෙනවා මල මුත්‍ර ගොඩක්. මේකෙන් දුග දහමනවා. හැබැයි මේක අපි පොළවේ පොඩ්ඩක් යට කරනවා වැලි දාලා. එතකොට දුග දහමන්නේ නැහැ දැන්. මේක යට කරා. යම් මට්ටමක තිබුණොත් තමයි දුක උපදවන්නේ. යා තම උපදවලා නැහැ හැබැයි. උපදවන්නේ යම් මට්ටමක තිබුණොත්. මේ මට්ටමේ දුරු කරන්නේ නැහැ සම්පූර්ණ. යම් මට්ටමකට මෙයා බැහැර කරනවා. යට කරනවා. ඉවත් කරනවා. තාවකාලිකව අයින් කරනවා. උදාහරණයකට මල මුත්‍ර ගොඩ පොළවේ යට තියෙන තාක්කල් දුගදින් බාධාවක් නැහැ. ඒ වගේ අර හේතුව යටපත් කොට පවතින තාක්කල් අර දුක උපදින්නට තිබිච්ච දුක නූපදීනවා. උපදීමේ හැකියාව තිබුණා. ඒක නූපදීනවා. එන සීලය සමාදන් වුණාම වෙන්නේ මොකද්ද? සීලය සමාදන් වෙන්න කලින් අපේ තිබිච්ච අකුසලයේ බලවත්කම නිසා නැවත නැවත කාමෙහි යෙදීමට උදාහරණයක් ගත්තේ කාමේ නැපි. ඒක ප්‍රාණඝාතයලත් මේ උපමා මේ විදිහම තේරුම් ගන්න ඕනේ. කාමයේ ගත්තේ ඒක සාමාන්‍ය පොදු එකක් නිසා ඒක දැනෙනවා සාමාන්‍ය කෙනෙක්ට. මොකද ප්‍රාණඝාත වලින් සාමාන්‍ය බොහෝ අය බෞද්ධ වෙලකිලානේ. එතකොට මේ කාමයේ තියෙන නිසා මේ කාමසේවන කාමයේ යෙදීමට නැවත නැවත ඒක යෙදෙන නිසා බ්‍රහ්මචාරී වීමෙන් කරන්නේ මේ කාමයේ පොඩක් පල්ලෙහාට ගන්න එක. ඒක යට කරනවා. දැන් ඒ සීලයක් සමාදන් වුණානේ. කාමයේ යෙදෙන මට්ටමට නැතිනවා නැතුව නෙමෙයි. සිතිවිලි පහළ වෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය ගෙන දෙනවා. සිහින පෙනෙන්නට පුළුවන්. නමුත් කාමෙහි යෙදෙන මට්ටමක නෑ යාලේ. ඒ දවසක සම්පූර්ණයෙන් මේක මතුවෙලා කාම භෝගියෙක් වෙන්නට පුළුවන්. ඒ තමයි භයානකම. ඒකෙන් මේක සම්පූර්ණයෙන් ගලවන්නට ඕනේ. ඒකට අනාගාමී වෙන්නට ඕනේ. මේ විදිහට මේක යටපත් මේක කරන්නේ සීලයෙන්. ඒ නිසා සීලය සමාදන් වුණාම අනුප්පන්න දුකෙන් යම් කාලයකට මිදෙනවා. ඒ මිදීම දැන් අනුප්පන්න දුකෙන් මිදීම නිර්වාණයයි. නිර්වාණේ නිර්වචනය ඒකයි. හේතුව ගලවලා හටගන්නට තියෙන දුකෙන් මිදීම. ඒ මිදුණු බව මිදුණු අවස්ථාව තමයි නිවන. ඒ විදිහට පැමිණෙන්නට තිබුණා නම් යම් දුකක් ඒ දුකෙන් తాවකාලිකව හෝ ඔබ මිදුණා නම් එයත් නිර්වාණයක්. එයත් නිවනක්. නිවන කියන සමීකරණයෙන් මේක වැටෙනවා. සමීකරණය කියන්නේ ඒ න්‍යායයට මේ සමීකරණකේ න්‍යායයට වැටෙනවා. නිර්වාණ නිබ්බානං නිබ්බුති නිවීම කියලා කියන්නේ හේතුවක් ඇති කලහි ඵලය හටගෙන නැහැ. හටගන්නට නියමිතයි. හේතුව ගැලවුවම මේ ඵලයෙන් ඔබ නිදහස් වෙනවා. ඒ දුකෙහි නැති බව නැති අවස්ථාව නිවනයි. නැවතේ දුක හටගන්න බෑ. මොකද ඵලේ නැති. දැන් බලන්න ඵලේ යටපත්. ඵලේ යම් කිසි දුකක් ගේනවා. හැබැයි ඒක ගේන්නේ මේ මට්ටමේ තිබුණොත්. ඒක දැන් යට කරා. ඵලේ ගේන්නට බෑ දැන් මේ වෙලාවේ. වෙන වෙන ඵල ගෙනේ. නමුත් අදාළ ඵලේ ගේන්නට බෑ. බලවත් දුක. ඒක එතනත් පවත්වන තාක්කල් අර දුක හටගන්නේ නැත. නමුත් හටගන්නට තිබුණා. මාසෙට 10 පාරක් හටගන්නට තිබුණා කාමයේ සේවනයේ නිසා. නමුත් මාසෙ නයි 10 පාරම හටගන්න නැත. ඒ දුකෙන් මිදීමක්. සීලය සමාද සීලය දුකින් මිදීම නෙවෙයි. ඒක වරදවා ගන්නට එපා. සීලය හේතු කරගෙන ඔබ දුකින් මිදෙනවා. මේ දුකින් මිදිච්ච අවස්ථාව පිංගතුනි. සමහර ථේරවාදී ආචාර්යවරුන්ගේ හැටියට මේක අසංකතයක්. ඒක ලෝකෙ පවතින. නමුත් අපි කෙලෙස් යටපත් නොකර හිටියොත් ඒ ධාතුවෙන් වෙන් වෙනවා. ඒකෙන් මිදිලා ඉන්නේ. නිර්වාණය දැනටමත් තියෙනවා. මහා නිර්වාණ ධාතුව ප්‍රාර්ථනා කරන එක. ඒකටපත් නොවෙන්නේ හේතුන් නිසා, කෙලෙස් නිසා, ස්කන්ධ උපදින නිසා. ඒ වගේ මේ තදංග නිර්වාණය කියන අවස්ථාව අපිට වැහෙනවා. අපි ඒකෙන් වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි මේ කෙලෙස් යටපත් නොකර පවත්වන නිසා නැවත නැවත පීඩාව හට ගන්නවා. හැබැයි යම් හේකින් මේ ක්ලේශය යටපත් කළොත්, විශේෂයෙන් මේ කතා කරන්නේ සීලයට පිටු තදංග නිර්වාණ. සීලෙන් මේක යටපත් කරොත්, ඒ යටපත් කොට පවත්නා තාක්කල්, යටපත් කොට පවත්නා තාක්කල් ඒ දුකෙන් ඔබ මිදී ඇත. හැබැයි ඒ ක්ලේශය සීලේ බිඳගෙන මතු වුණොත්, අදිෂ්ඨානය අතහැරියොත්, Brahmacharitya ප්‍රතික්ෂේප කළොත්, දැන් ඒ දුකෙන් මිදිරණ හටගන්න පුළුවන් ඕන වෙලාව. හටගන්න පුළුවන් ඕන වෙලාව. තර කෙනෙක් අහන්න පුළුවන් කලිනුත් හටගන්න පුළුවන් නේ. සීල රකිලා ඉන්නකොට පුළුවන්. නමුත් වෙනසක් තියෙනවනේ පැහැදිලිව. ඒක ප්‍රායෝගික වෙනසක් නේ. ඔබ අටසිල් සමාදන් වෙලා ඉන්නකොටයි අටසිල් පවාරණය කරපු අවස්ථාවයි හිතන්නේ. අටසිල් පවාරණය කරගමන් ගිහිල්ලා ඛණ්ඩ බොණ්ඩ යන්නේ නැහැ නේ, සින්දුවක් දාගන්නේ නැහැ නේ, හිම කරන්නේ නැහැ නේ මිනිස්සේ. අටසිල් සමාදන් වල සින්දු අහන්නේ නැහැ උදාහරණයකට. සින්දු අහනවා කියලා කියන්නේ එතන යම් ලෝභයක් හටගන්න, යම් පීඩාකාරී බවක් තියෙන, ඒක විනෝදයක් වුණාට එතන තියෙන extra පීඩාකාරී බව. ඒකලෙස් වල නිසා. ඒක ඒක ලෝකයට එච්චර ගැලපෙන්නේ නැති වෙයි පීඩාකාරී බවක් කියවට. ඒක කුසල සිතත් එක්ක සැසඳුවාම හොඳට පැහැදිලියි. තොට සීලේ සමාදන් වෙලා ඉන්නකොට මේ සින්දුව අහන්නේ නැහැ නිසා පීඩාකාරී බයි මිදිලා. සීලේ පවාරණය කරාට පස්සෙත් එකපාර සින්දුව අහන්නේ නැහැ. නමුත් ඒ දොර අපි ඇරලා දැන් ඕන්ලාට එන්න පුළුවන්. තොට කෙනෙක් ඇහුවොත් සීලේ සමාදන් වෙලා ඉන්නකොටත් ඒක තිබුණනේ කියලා. ප්‍රායෝගිකව ගත්තොත් ඒක අපිට තේරෙනවා. සීලේ සමාදන් වෙලා ඉන්නකොට මේක ලෙහෙසියෙන් කෙරෙන්නේ නැහැ. කැඩෙන්න පුළුවන්. නමුත් එතනට ඉඩ දීලා නැහැ අපි. ඒක අදිෂ්ඨානය. ඒක තමයි කුසලය. ඒක තමයි කුසල බලය. ඒක තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ මේක ඉන්න දෙන්නේ නැහැ. කෙනෙක් ඇහුවොත් සීලේ සමාදන් වෙලා ඉන්නකොටත් මේ අකුසලෙන් කැඩෙන්න තිබුණා. සීලේ පවාරණය කරාමත් ඒ අකුසලේ මතුවෙන්න තියෙන මොකද්ද වෙනස? වෙනස තමයි අදිෂ්ඨාන පූර්වකව පැවැත්වීම. සීලේ පවාරණය කළාට පස්සේ සින්දුවක් අහන්නේ දවස් දෙකකින් වෙන්නට පුළුවන්. නමුත් ඒ දවස් දෙක තුල ඔබ තුල නැච්ච ගීත වාදිතෙන් වැළකීමේ සීලය නැත. මොකද හේතුව ඒ කාලේ ඒක යටපත් කරන්නට අවශ්‍යතාවයක් නැත. සමහරවිට ඉතින් බලන්න නෑ මම මේක යෙදෙන්නේ නැහැ. ඒකත් එක්තරා සීලයක්. ඒක පීඩාකාරී කියලා. නමුත් කාර්ය බහුලත්වයේ නිසා සින්දුවක් අහන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. එතකොට නැච්ච ගීත වාදි සීලෙන් ඉන්නව නෙවෙයි. මේක අවස්ථාලාභේ ලැබුන්නේ. ඒ නිසා මතක තියාගන්න. ඔය තමයි සීලේ සමාදන් වෙලා ඉන්නකොටයි සිල් පවාරණය කරාමයි වෙනස. මේක පැහැදිලි වෙනසක්. බැලූ බැල්මට හිතෙන්නට පුළුවන් කෙනෙක්ට මේ දෙකේම කෙලෙසේ තියෙනව නැගෙන්න පුළුවන් නෑ පිංගුතුනි. අතනදී අදිෂ්ඨානය. ඒක තමයි තදංග ප්‍රහාණය කියලා බුදුරජාණන් දේශනා කළ දෙයක්. සමුච්ඡේද ප්‍රහාණයට යනකම් ඕන වෙලාවක කෙලෙස් හටගන්න පුළුවන්. එහෙම කියලා තදංග ප්‍රහාණයක් නැතුව නෙවෙයි තියෙනවා තදංග ප්‍රහාණයක්. තදංග ප්‍රහාණයේ තියෙන නිසා තමයි සීලවන්තයා සහ දුස්සීලයා කියලා ભેදයක් ලෝකේ තියෙන්නේ. කෙනෙක් ඇහුවොත් සීලවන්තයා තින් අකුසල් වෙන්න බැරිද? පුළුවන්. කෙලෙස් තියෙනවා නම් පුළුවන්. නමුත් පැහැදිලි වෙනසක් අපිට තේරෙනවා. ඒක ප්‍රායෝගික වෙනසක්. ඒ වෙනස ඇති කරේ සීලේ නිසා. ඒ වෙනසෙන් සිද්ධ වුණේ දේ මොකද්ද? දුස්සීලයාට යම් පීඩාවක් තියෙනවා නම් අකුසල් වල යෙදිලා ප්‍රාණඝාත ආදී යෙදිලා ඒ පීඩාවෙන් සීලවන්තයා මිදී ඇත. අනුප්පන්න දුක්ඛයෙන් මිදීම නිර්වාණයක් පිණිසනේ. ඒකට කියනවා ආචාර්යවරු තදංග නිර්වාණය කියලා. තදංග නිර්වාණය. ඒ නිසා මේ සීලයටපත් වුණාම ඔබ එක්තරා නිවනකටපත් වෙනවා. ඒ නිවන සර්ව සම්පූර්ණයෙන් කෙලෙස් දුරු කිරීමෙන් ලබන එකක් නොවේ. ඒක මතක තියාගන්න. අපි නිබ්බානස්ස පච්චයෝ හෝතු කියලා වර්ණනා කරන්නේ ඔය නිවන නෙවෙයි. ඒ නිවන යනු හේතු සම්පූර්ණයෙන් දුරු කිරීම නිසාපත් වෙන නිවනක්. මේ කතා කරන්නේ අකුසල් ධර්ම යටපත් කිරීම නිසාපත් වෙන තත්වයක්. නමුත් ඒකෙන් ඔබ මිදෙන්නට පුළුවන්. ධානයේකින් කරන්නේ මොකද්ද? ගැඹුරින්ම කෙලෙස් යටපත් කරනවා. එතකොට කියනවා විස්කම්බන නිර්වාණයටපත් වුණා කියලා. විස්කම්බන විස්කම නිර්වාණය කියලා කියන්නේ හිතේ ධානයකටපත් වෙලා ඉන්නකොට නීවරණ හටගන්නේ නැහැ. ඥානෙ ඉන්න කාලෙ විතරක් නෙමෙයි ධානයෙන් පස්සෙත් හටගන්නේ. නී බලවත් නීවරණයක් ආවොත් ධානයෙන් පිරිනව ඔබ. ගමනක් යනකොට නීවරණයක් ආවකන් ධානය අපිට පිරිනව. අහසින් යද්දි උනේ ඒකනේ. අහසින් ඉන්නකොට ධානයෙන් නෙවෙයි ඉන්නේ. ධානයෙන් ආරම්භ කරාට අහසින් යනකොට තියෙන කාමාවචර සිත්. ඒතර ඔන්න ලස්සන සින්දුවක් ඇහිලා රූපයක් ඇහි දැකලා ධානයෙන් පිරිනව. කෙලෙසියවගන් ධානයෙන් පිරිනව. ධානයෙන් පිරිනවයි යනු නීවරණ මතුවීමමයි. ඒතර ධානයේ බලය තමයි ධානයෙන් නැගිට්ටත් ධානයෙන් නොපිරී ඉන්නවා යනු නීවරණ වලට එන්න දෙන්නේ නැහැ. නීවරණ આવොත් ලොකු පීඩාවක් විතර තියෙනවා. ධානයට සමවැදුනට පස්සේ ධානය ලැබුවට පස්සේ ඒ නීවරණ යටපත් වුණා. ධානයෙන් පිරිහෙන තාක්කල් ඒ නීවරණ වලින් මිදී ඇත. ධානයටපත් නොවුණා නම් ඒ නීවරණ ඕන තරම් හටගන්න තිබුණා දවසට දහස් ලක්ෂ වාරයක්. ඒ පීඩා සියල්ලෙම තාවකාලිකව මිදී ඇත. ඒ මිදීම පින්වතුනි අලුතෙන් හටගන්න මිදීමක් නෙවෙයි. මේ මිදීම අවශ්‍ය නම් අපිට ගන්නට තිබුණා. ධානයට සමවැදුණා නම් ඒකටපත් වෙනවා. ධානයෙන් පිරුණා මේකෙන් ඉවත් වෙනවා. ඒ විදිහේ පින්වතුනි විමුක්ති කිහිපයක් අපේ ශාසනයේ තියෙනවා. විමුක්ති කිහිපයක් තියෙනවා. බුදුරණාහසේ මේ විස්කම්ම නිර්වාණ අංගුත්තර නිකායේ නවක නිපාතේහි දක්වලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනාවක. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි විස්තරය කරන්නේ. ඒ නිසා ඒක ධානයෙන් පත්වන එකනේ. මේ සීලයෙන් පත්වෙන විමුක්තිය. ඒ නිසා සීලය යනු ඔබගේ හිත නිවන ඔබව එක්තරා නිවනකටපත් පමුණුවන එක්තරා ගති ස්වභාවයක්. විශේෂ එකක්. ඒ නිසා සීලය යනු ඔබගේ කායික වාචිකයේ සංවර භව ඇති කරන එක්තරා ඔබ පරිණත පුද්ගලයේ බවට පත් කරනවා. ඒ සීලය නිකං නොකිරීම අකුසල් නොකිරීම මාත්‍රේ නෙවෙයි. වාරිත්‍ර සීලෙන් කතා කරේ. ඒක අවබෝධයකින් නැත්තම් අකුසල් නොකරනවා කියන අදිෂ්ඨාන පූර්වකව ඇති වෙන එකක්. සහ ඒරියේ සීලයට ඔබ සම්බන්ධ වුණා නම් ඔබ අදිෂ්ඨාන කරාන ඒ සීලෙ නොබිඳ නොකැඩී පවතින තාක්කල් ඔබගේ සිත අකුසල දුක් පීඩා වලින් මිදුණු බැවින් තදංග නිර්වාණයට පත් වූවක්. තදංග නිර්වාණයට පත් වූවක්. පත් වෙනවා. ඒ සීලය නිසා සිත පත් වෙනවා. ඒ නිසා මේ සීලය යනු පින්වත්නි ඔබ සනසවන ධර්මය. සීලය කියන්නේ පීඩාකාරී දෙයක් නෙවෙයි මතක තියාගන්න. සීලය කියන්නේ සනසීම. අපිට දැන් නිර්වාණය ගැන කල්පනා කරනකොට හිතෙනවා අපි කොහොමද මේකට පත් වෙන්නට ඕනේ? මොකද ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලින් මිදෙන්නට ඕනේ කියලා. ඒයි කල්පනා වෙනකොට දැන් සත්තු දක් මැරෙනවා දකින්නකොට මිනිස්සු දක් වෙනවා දකින්නකොට භූමිකම්පා වලට අහු වෙලා පොළව යට හිර වෙලා මැරෙනවා දකින්නකොට අපිත් මේවට පත් වෙන්න පුළුවන් නේ ඕනතර. හුස්ම හිර වෙලා මැරෙනකොට දියේ ගිලිලා මැරෙනකොට පිච්චිලා මැරෙනකොට මේවා ලබන්නට කර්ම අපි ළඟ තියෙනවා. අපි සසර බය හිතනවා ඊට පස්සේ. එනවා ඉක්මනට එන නිර්වාණයටපත් වෙන්නට ඕනේ. මොමේ තදංග නිර්වාණ සීලය ගැන අපිට එහෙම හිතෙන්නේ නැහැ. සීල නියං බරක් වගේ. මතක තියාගන්න සීලයට සමාදන් වෙනවා යනු ඔබ අනුප්පන්න ක්ලේශයකින් දුකකින් එතනම නිදහස් වෙනවා. යම් තාක්කල් පංච සීලය රැකගෙන හිටියොත් ගිහියන්ට ගැලපෙන ප්‍රාණඝාත අදින්නාදන කාමීච්ඡාචාර බොරු කීම සුරාපානේ කරාම ඇති වෙන පීඩාව එක කෙනෙක්ට සැපයක් සිදෙන්න පුළුවන් ඒකට පුරු වෙච්ච කෙනාට අන්තිමට ඒ වෙරි ටිකේ හිඳෙනකොට කායික පීඩා මානසික පීඩා තමන් ලැබෙන අවනම්බුව ඊට පස්සේ රූපයේ වෙන වෙනස්කම් මතක ශක්තිය දුර්වල වීම කායික රෝග ඒ වෙලාවේ යමක් කමක් හරියට හිතන්න බැරිකම මත්තුණු ගතිය මේවා සැප නෙවෙයි මේවා මහා දුක් කන්දරාවක් බුරු කියනකොට ඇති වෙන තමන්ට ඇති වෙන ගිල්ට් එක තමන්ට තියෙන වරද තමන් ගැන සමාජ අපවාදයේ කාම මිච්ඡාචාරයේදී තමන්ට පසුව ඇති වෙන පසුතැවීම සමාජයට මුහුණ දෙන්න බැරිකම සොරකම් කරාම ප්‍රාණඝාත කරාම මේ සියල්ල අකුසල් එක්ක අපි කියනවා මේක පැකේජ් එකක් මේ සම්පූර්ණ කොහොමද කියන්නේ සම්පූර්ණ එක දෙයක් මේක. ඒ කියන්නේ සියල්ල තමයි ලැබෙන්නේ මේ අකුසල් එක්ක. අකුසලේ විතරක් නෙවෙයි. ප්‍රතිඵල, පීඩා, පසුතැවීම මේ ඔක්කොම එක තමයි මේ අකුසලේ එන්නේ. ප්‍රාණඝාත කරන නිකන් ගිහිල්ලා අත පිහා ගන්න බෑනේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කරන එක දැන් අපි චිත්‍රපටි වල දකිනවා සමහර ලාවට වීරයා ප්‍රාණඝාත කරලා ඉතාලම හොඳට ඉන්නවා. ඒක ලේසි නෑ. ප්‍රාණඝාතයක් කරන මට්ටමට හිත යන කෙනා හොඳට ඉන්නවා වෙන්න පුළුවන් කතා බහ කරලා තමන්ගේ පවුල ඇත් එක්ක. නමුත් ඔහුගේ සිතේ රෞද්‍රභාවය වෙනස්. ඒක නළුවට ඒක එන්නේ නැහැ. මොකද ඔහු කරන්නේ ඒ වෙලේ රංගපෑමක් විතරයි. ඇත්තටම ප්‍රාණඝාත කරන කෙනෙක් ගත්තොත්. ඔය සාමාන්‍ය චිත්‍රපටි නළුව ඉන්නේ. වීරයෝ පිටරටවල එහෙම හොලිවුඩ් වල එහෙම ඉන්නවා. ඉතින් තම දක්ෂ ලෙස ඝාතන කරන. නමුත් ඔවුන් ජීවිතේට මිනිස්සෙක් මරලා නැහැ. ඒ නිසා ඔවුන් සෙලිබ්‍රිටීස්ලා ඔවුන් එක්ක කතා කරන්න පුළුවන්. අපිට ප්‍රියයි. ඔවුන්ට අපි ආසයි. ඇත්තටම ඔවුන් හොඳ මිනිස්සු. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී කරන්නේ නැති මිනිස්සු. සම වැදගත් අය. ඒ නිසා ඔවුන් එක්ක අපිට ඉන්න හිතෙනවා. අපිට ඔවුන් වගේ වෙන්න හිතෙනවා. හැබැයි ඔවුන් රඟපාන ජවනිකාව සත්‍ය ජීවිතයේ රඟපෑවොත් මිනිහෙක් මරණ මට්ටමට ද්වේෂය එන කෙනා පින්වතුනි ඒ කවර හේතුවක් නිසාද දාලා නැහැ. මිනිහෙක් මරණ මට්ටමට ද්වේෂය එනකොට ඒ කෙනා එක්ක ලිහිසි නැහැ ගනුදෙනු කරන්න. මොකද ඔහුට තුල තියෙනවා අපිටත් ඒක දැනෙනවා ඔහුට පුළුවන් මිනිහෙක් මරන්න. හොඳ නරක කෙනා වෙන්න පුළුවන් මැරුවේ. නමුත් අපිට කරන්න බැරි මට්ටමක ද්වේෂයකට ඇවිල්ලා තියෙනවා ඒක. ඒ වගේ ද්වේෂයකට ඇවිල්ලා සර්ව සම්පූර්ණයෙන් හොඳ කෙනෙක් වෙනවා ඒක ලිහිසි එහෙම කරන්න බෑ පින්නතන. එහෙම වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැති දෙයක්. ධ්‍යා ඔබට කෙලෙස් වලින් තොරව වාසය කරන ධ්‍යානෙට උපදවන්නට ඕනේ. ඒකෝර තමයි කෙලෙස් වලින් තොරව වාසය කරන්නේ. සීලේ තියෙන්නේ. ඒකෝර තමයි හොඳ කෙනෙක් වෙන්නේ. ප්‍රාණඝාත කර කර මෛත්‍රිය වඩන්න බෑ. එහෙම එකක් නැහැ ලෝකේ. පුළුවන් උත්සාහයක් ගන්න. නමුත් මේ දෙක මෛත්‍රියේ සැබවීම වැඩෙනවනේ ඔහු ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ නිසා මේ අකුසල් ටික එන්නේ ඒ වෙලාවේ අකුසලයේ කිරීම විතරක් නෙවෙයි. ඒකෙන් අපි තුමු සත්තු කුඩා සත්තු මරනවා කියලා. ඒකෙන් අපි නිරූපණය කරන ඔබ වෙන ප්‍රාණියෙකුගේ ජීවිතයකට හැඟීමකට වේදනාවකට සංවේදී නැහැ කියන එක. ඔබ දරුවට සංවේදී වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ තුල තියෙන කරුණාවේ ලොකු අඩුවක් තියෙනවා එතන. තමන්ගේ වර්ගය තමන් ආදරය කරන අයට තමන් කැමති අයට කටයුතු කරනවා ඒ කරුණා මෛත්‍රිය දක්වනවා. නමුත් සමහර සත්වයෝ කෙරෙහි ඇති වෙන්නේ. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් තියෙනවා. සීලය කියලා. ඒතොර මේකේ මේ පීඩා කර්මයේ ඒක ගැඹුරින් විමසුවම පින්වතුනි එතන තියෙනවා යම් කිසි පීඩාකාරී ගතියක් මේ අකුසල් කරනකොට. ඒක මුළු චරිතයටම ජීවිතයටම බලපානවා. චිත්‍රපටියක තියෙන වෙන එක රඟපෑමක් නෙති. ඒ තියෙන දරුණු අකුසල් කර කර සමහරලාට වීරිය ඉතාම දරුණු විදිහට මිනිස්සු මරනවා. අසාමාන්‍ය විදිහට මරනවා. ඒතර ප්‍රේක්ෂකයා සතුටු වෙනවා ඒ අපරේ මිනිස්සයා කරපු අපරාධයට ගැලපුණා කියලා. නමුත් ඒ වගේ මට්ටමක මරණයකට හිත ගේනවා යනු ඒ පුද්ගලයාගේ මුළු චරිතයම අමුතු චරිතයක්. ඒ නිසා අකුසල් කරනවා කියන්නේ ඒ වෙලාවට විතරක් වෙන එකක් නෙවෙයි පින්වතුනි. කවුරු හරි කාම ළමා අපචාර කරනවා කියලා හිතන්න. එතකොට මේ පුද්ගලයා අපි අසුරකට අපිට සම්පූර්ණයෙන් ඔහුගෙන පිළිකුලක් ඇති වෙනවා. ඇයි? ඒ සිද්ධිය විතරක් නෙවෙයි මේක මුළු චරිතයටම බලපාපු එකක්. ඉනිසයි පරාජිකාවක් එහෙම කරොත් එම් බුදුරයන් වහන්සේ සමහර වරදවලට කියන්නේ නැවත උපසම්පදා වෙන්නට බෑ. ඒකේ නිරූපණය වෙනවා ලොකු චරිත කතාවක්. සමහල්ලාට අඩුපාඩුවක් වෙලා හදාගන්න ඉන්නවා කතාව හරි. හදාගන්නේ නමුත් ඒ අඩුපාඩුවෙන් ඔහුගේ මුළු චරිතයක් ගැන කියවෙනවා පින්වතුනි. ඒකේ මුළු ජීවිතේම මනින්නට හොඳ නෑ. නමුත් ඒ මොහොතේ ඔය කාලෙදී ජීවිතය ගැන කියවෙන එකක් අඩුපාඩු. ඒ නිසා අකුසල් යනු ඒ මොහොතට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඒක මුළු సంతාණයටම නාම රූප දෙකටම බලපානවා. කරන්න කලින් කරනකොට කරාට පසු ඊට පස්සේ සමාජයෙන් එන අපවාද උපවාද තමන්ට එන පසුතැවීම්. දැන් හිතන්නකෝ චිත්‍රපටයක තියෙන වගේ වීරයෙක් මිනිහෙක් මැරුවා කියලා. හරි, දරුණු අපරාධකාරයෙක් මැරුවේ අතපය කපලා තාම දරුණු විදිහේ තියෙන එකක චිත්‍රපටයක් දරුණු විදිහට මැරුවා. දැන් ඔබ එතන හිටියොත් හරි පලිය ගත්ත. දැන් ඔබට සිහි වෙන්නේ නැද්ද නිදාගන්නකොට මේ අපරාධේ? මුලදි හිතේ හරි කියලා. නමුත් පස්සේ කාලයක් යනකොට මතුවෙන්නේ නැද්ද මේක ගැන සිතවිල්ල? අනිවාර්යෙන් මතුවෙනවා. සමහර අය ඉඳලා තියෙනවා හොලකෝස්ට් එකේදී එහෙම කාන්තාවක් ඉඳලා තියෙනවා ජර්මන් ජාතික. ඒ කරපු අපරාධ ගැන පසු නැත විච්ච අය. එහෙම වෙන්න පුළුවන්. ඒත් ආම දරුණුවටම අකුසලයේ බැසගත් අය. දැන් ගොඩක් අය පසුතැවෙනවා තමන් කරපු දෙයට. බරපතල අකුසල කරොත්. ඒ නිසා මම කියන්නේ අකුසලයේ යනු මේ වගේ හාත්පස පැකේජ් එකක් එක්කගෙන එක. සීලෙන් ඔබ කරන්නේ මොකක්ද? මේ අකුසලයේ යටපත් කරනකොට අර සියලු ඒක මට සිංහල වචනේ නැහැ පැකේජ් එකම යටපත් කරනවා. කරන්නට පූර්වෙහි තියෙන පීඩාව කාමයක් කියන්නේ ඒකට කලින් එන 10 මේක යටපත් කරනවා. අකුසලයේ කරනකොට තියෙන පීඩාව ප්‍රාණඝාතාදී ඒක යටපත් වෙනවා. ඊට පස්සේ එන පසුතැවීම යටපත් වෙනවා. සමාජයෙන් නිඳා යටපත් වෙනවා. හඟවන්න තියෙන ගති යටපත් වෙනවා. මකු වෙන ගති යටපත් වෙනවා. ලැජ්ජා බය අර බය වෙන ගති අකුසල් කරා කියලා අහුවෙයි කියන ඒ ඔක්කොම යටපත් වෙනවා. සීලේ යනු ඔබව සැපයට පමුණවන්නක්. ඔබව දුකෙන් මුදවන්නක්. සීලේ දිහා ඔය කොණෙන් බලන්න පුරුදු වෙන්න. නැත්නම් හිතන්නේ සීලේ කියන්නේ බොහොම බරක්. ඒකනේ සීල් රකින්නකොට උපාසකයා උපාසිකාව කියලා විහිළු කරන්නේ සමාජේ. නෑ, ඒක සීලයක්. උපාසකයෙක් කියලා කියන්නේ තිසරණේ සමාදම් වෙච්ච කෙනා. උපාසක පුණ්ඩරීකයක් වෙන්නේ සිල් තිබුණොත් ඒ උපාසකයාට. උපාසක භාවයේ ඉන්නේ තිසරණේ නිසා. කෙසේ නමුත් උපාසකයට සීලය තියෙනවා කියලා අපි කලසලකනවා. උපාසක මහත්ය කියලා කියන්නේ ඒක සමාජයේ සමහරලාට අහන්න අකමැති සමහර අය. මම මතක තියාගන්න මේ ගැඹුරින් වත් ඔබ සීලවන්තයෙක් කෙනෙක් ඔබ සැපෙන් ඉන්න කෙනෙක්. වනුප්පන්න දුකෙන් මිදිච්ච කෙනෙක් යම් ප්‍රමාණයක් සාධහ කාලයකින් මිදලා නැහැ මාර්ගඵල ලැබනක. නිසා මේ සීලය යනු ඔබ සැපයට පමුණුවන්නක් කියන එක මතක තියාගන්න. සීලේන සුගතින් යන්ති කර්ම විපාක වශයෙන් සුගතිය ඉරනවා. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ කාල වේලානුව. සීලේන භෝග සම්පදා ඒකෙන් කර්ම විපාකානුව සහ ඒකෙන් ලැබෙන ආනිසංසනුව ධනවත් වෙන්නට පුළුවන් වෙනවා. සීලේන නිබ්බුතින් යන්ති පරම නිර්වාණ ධාතුවට පත්වෙන්න කෙලෙස් කපන්නට ඕනේ. ඒ සඳහා සමාධියක් ඕනේ, ඒකට සීලයක් ඕනේ. ඒ නිසා සීලය හේතු කරගෙන සමාධියක් දිනු කරගෙන මාර්ග ඥාණයෙන් කෙලෙස් කපලා නිර්වාණයට සමුච්ඡේද හෝ නිස්සරණ නිර්වාණයට පත් වෙනවා. ඊට పూర్වයේහි සීලේ සමාදන් වීම නිසා ඔබ තදංග වශයෙන් නිවීමට පත් වෙනවා. ඔබ මහා දුක්ඛ ස්කන්ධයකින් මිදෙනවා. ඒ නිසා සීලේ සමාදන් වීම යනු දුකෙන් මිදීමක්. එසේ සිතේ දරාගන්න. ඒ නිසා ඉතින් සියලු දෙනාටම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පංච සීල, අෂ්ටාංග උපෝසත සීල, දස සීල, හැකිනම් සාමණේර සීල, උපසම්පදා සීල ආදිය සමාදන් වෙමින් මේ දුක්ඛයෙන් తాවකාලිකව තදංග වශයෙන් අත මිදී එය සීලය පදනම් කරගෙන සමාධි ප්‍රඥා දියුණුකොට සමුච්ඡේදව කෙලෙස් ප්‍රහාණය කොට සමුච්ඡේද නිර්වාණ ධාතුවෙන්, එමත් නැත්නම් නිස්සරණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී ධනුෂ්ක ජයසූරිය මහතාගේ ආරාධනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු අන්තර්ජාතික තෙරවාද ධර්මායතනයේ වැඩවාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට සුවසේ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියත් කායික මානසික චිරජීවනයත් නුවඩුව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳ වන ගයාත්‍රී ගුණවර්ධන මැතිණියගේ පියතුමා වන මීට වසර 6කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ෂර්ලි ඇල්ෆ්‍රඩ් ගුණවර්ධන පියතුමාට මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ ෂර්ලි ඇල්ෆ්‍රඩ් පියතුමා ඉන්නා උතනකින් සාධු සාධු කියා මේ පින් අනුමෝදන් වේවා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදේවා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසෙත්වා. සසර වසනා තුරාවටම සුවදායි ජීවිත ලබා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි නිවනින්ම සැනසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රයිලි අමාශා සහ මිනුදි දියණියන් තිදෙනාටත් සෙනුත් පුතණුවන්ටත් මේ තමන්ගේ පියතුමා විසින් කළ මෞතුමියේ පියතුමිය එකතු වී සිද්ධ කර මේ කුසලානුභව බලෙන් හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ගුණධර්ම වලින් වර්ධනය වී ඒ දරුවන්ගේ ජීවිතත්වත සාර්ථක භාවය ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. ධනුෂ්ක ජයසූරිය මහත්මා, ඒ වගේම ගයාත්‍රී ගුණවර්ධන මැතිණිය ඇතුළු පවුලේ හැම දෙනාටම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මදානමේ පින්කමට නන්නාවිරුන් උපකාර කරන සහ ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටත් සෙත් ඇතිවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයේ දරා තියෙන්නේ ධනුෂ්ක ජයසූරිය, ගයාත්‍රී ගුණවර්ධන, රයිලි ජයසූරිය දියණිය කියන තිදෙනා විසින්. ඉතින් මේ පවුලේ හැම දිනාටම මේ කුසලය බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීමේ කුසලය ඒ ධනුෂ්ක මහතා ඇතුළු හැම දිනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට උපකාරයක් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගන්නට ලැබේවා. මෙලව පරලොව සුගත පෙනව දියුණුව, පරලොව සුගතිය කෙලවර නිවනම ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ ධර්මශ්‍රවණයේ පව ඒ ආදායකත්වයේ දරුවා වූද ධර්මශ්‍රවණය කරා වූද හැමගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වෙත්වා. කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදම් කරන්න. ආත්මාරක්ෂක බුද, ලෝකපාලක බුද, සම්‍ය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදම් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම හිතා හිත මැදහත් සකල ලෝක සත්ත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තිසරණ සරණ මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් දායකත්වයේ දරුවා වූද, අනුග්‍රහය දක්වුවා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කටයුතු කළා වූද, ධර්මශ්‍රවණය කළා වූද, සිතේ දුවා වූද හැම දෙනාටම මේ කුසලානුභව බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදුර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගිවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ආධ්‍යාත්මික දියුණුවට තව තවත් සිත නැඹුරු වේවා. සීල සමාධි ප්‍රඥා ගුණයන් දිනෙන් දින පෙරපස මෝරණ සඳක් මෙන් දියුණු කරගන්න ලැබේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙත්වා. උපනුපන් භවයන්හිදී දෙවි මිනිස් සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණක් ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය අතුපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු දෙනාටම හේමේ කුසලයේ හේතු වේවා. උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටවනවා. පිහිටවා ගන්න එසේ ප්‍රාර්ථනා පිහිටවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදා. ඉදං මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.